അഭിനവ മന്ത്രിവരെങ്കിൽ നീലപ്രതിജ്ഞാവ് ഉദ്യൂരുന്തീമ് അലി സഹീർ മൗലാന സെയ്ദ് മന്ത്രിത്വ മെഡകൽപ്പ് മേറ്റി തന്നെ കൊട്ടാശ
Said, do solemnly declare and affirm that I will uphold and defend the Constitution of Democratic Socialist Republic of Sri Lanka and that I will not directly or indirectly in or outside of Sri Lanka support, espouse, promote, finance, encourage or advocate the establishment of a separate state within the territory of Sri Lanka.
I wish you all the best. നിവേദനയായി ശ്രീലങ്ക മുസ്ലിം കോൺഗ്രസെ നിയോജനേക്രമീൻ മടക്കളപ്പു മെത്തിവർണ കൊട്ടാശയൻ തേറി പത്തു പാർലമെന്റ് മന്ത്രി ഗരു നസീർ അഹമ്മദ് മഹത്ത എമ പക്ഷേൻ പഹക്കിരീമേറി ഹുവിസിൻ ശ്രേഷ്ഠാധികരണയുടെ ഗുണ്ടുകളത് പെറ്റ്സാം മിസ്സായി വിശുത്തുനായി ഒക്ടോബർ ഹായവന ദിന ശ്രേഷ്ഠാധികരണയെ വിശിൻ ദിനള തീന്തുവൻ നിഷ്പ്രഭക്കരായി ബെവിൻ അണ്ടുക വ്യവസ്ഥാവേ അണുണമേ ദഹത്തുന ആ വ്യവസ്ഥാ പ്രകാര മേം പാർലമെന്റി മന്ത്രി ദുരേക പുറപ്പാടുവാക് ഇസ്സായി വിശുത്തുനെ ഒക്ടോബർ ഹായവന ദിന സിറ്റ് ඇතිවීට බෙන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මා විසින් 20යි 23යි ඔක්තෝබර් මාසේ 9 වෙනි දින ආයුර්වේද සංශෝධන නැමැති පනත් කැටුම්පතේ සහතිකයේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව മാർഗഗത ക്രമവും സുരക്ഷിത ഭാവയെ പിലിമന്ത് നെമത്തി പണത് കെട്ടുംപത് സംബന്ധയും കെട്ടുംപത്ത് സംബന്ധയും വിസായി വിശുദ്ധനെ ഒക്ടോബർ ഹത്തര സഹ ഹയവന ദിനി മാവിശി നിവേദനീകരണത് പെറ്റ്സം ഹത്തരട്ട അമതരവ് ശ്രേഷ്ഠാധികരണീയ വിത ഇതിരിപ്പത് കണ്ടാ തവത് പെറ്റ്സം തിഹക്ക് പിടപത് മാവിത ലബീ അതിഭവ് പാർലമെന്റു ദനുന്തീമട്ട് കെമത്തി വാചിക പിലിതുരു അപേക്ഷാകരണ പ്രശ്ന അവസാനേ പാർലമെന്റു സ്ഥാവര നിയോഗ വിസിഹത്ത ദിഹി വിധിവിധാന പ്രകാരവ് പൊതു വേദഗത്കമക്കിന് യുദ്ധ കരുണക് സംബന്ധി പാർലമെന്റു വിരുദ്ധ പാർശ്വേ നായകവരയാഹോ പിലിഗത് ദേശപാലന പക്ഷേക നായകവിസിൻ അസം ലഭന പ്രശ്ന സന്ധ പ്രസീമ പെവത്തിന ദിനകതി സലക്കൂത്ത് വേലാവക് ഗതവീം സഹ ഇമകിൻ പ്രധാന വടക്കട്ടുകൾട്ട് പ്രമാണവത് കാലയാക് നൊലബീമെ നെത്തിവന ബാധ സംബന്ധവ് ഇസായി വിശുദ്ധനായി ദഹയായി ഹായവന ദിന പെവത്തി പാർലമെന്റു കട്ടുകുത്തി വന്ന കാരക സഭാ രസീമേതി ദീർഘവശയം സാക്ഷാക്കരലതി ഈ അനു പാർലമെന്റുവെ പ്രധാന വെടക്കട്ടുകൾ ദിഗിൻ ദിഗട്ടം കാലയ പ്രമാണവത് നോവി മേ കെട്ടലുവ സംബന്ധവ് විශේෂ අවධානය යොමු කළ කාර්ක සභාව මින් ඉදිරියට ස්ථාවරණියෝග 27 යටතේ අසුන් ලබන ප්‍රශ්නයක් සඳහා ප්‍රශ්නය ඇසීමට සහ පිළිතුරු ලබා දීමට විනාඩි 15ක කාලයක් පමණක් වෙන් කිරීමට තීරණය කරන ලද බව සභාවට දැනුම් දීමට කැමැත්තෙමි.
ගරු කතානායකතුමනි, මේ මේක ගැන සාකච්ඡා වුණා විතරයි. නමුත් තීරණයක් ගත්තේ නැහැ. එහෙම මේක පාර්ලිමේන්තුව. මේක කච්චේරියක් නෙවෙයි. මේ විනාඩි 15 විනාඩි ඔබතුමා කතානායක. අපි මේක සාකච්ඡා කරුවා. අපි පුළුවන් තරම කඩුවෙන් කතා කරන්න අපි උත්සාහ කරනවා. නමුත් එහෙම සීමා දාන්න බෑ. ස්ථාවර නියෝග වල කොහෙද තියෙන්නේ වෙලාව සීමාව කරන්න පුළුවන් කියලා?
හරි. ඔබතුමා
සාකච්ඡා කරුවේ ඇත්ත. අපි සහයෝගය දෙනවා පුළුවන් තරම ඉක්මනින් වැඩි ඉවර කරන්න උදේවරුවේ. නමුත් මෙහෙම සීමා දාන්න බෑ. මේක මේ පක්ෂ කාර්යාලයක් නෙවෙයි. මේක පාර්ලිමේන්තුව.
හරි. ඔබතුමා ඊළඟ පක්ෂ නායක රැසීමේදී කාරණේ ගන්න. ඔව් මෛත්‍රී
පාලිතික එක දෙන්න. මේ කාල සීමාව වෙන් කිරීමේ ප්‍රශ්නේදී බරපතල අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. අපිට හැමදාම කතා කරන්න ලැබෙන්නේ විනාඩි 7ක් 8ක්. ඒක නිසා මේක සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒක නිසා ඔබතුමාගේ යෝජනාව සාධාරණයි. මේ කාලය බෙදෙන්න ඕනේ සමසේ මේ කතා කරන මන්ත්‍රීවරුන්ට කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනයි සුදී.
The committee mama tindu kiyawannam. The committee after deliberation decided to limit the time allocation for questions under SO 27(2) of the parliament to 15 minutes including the answer. The Honourable Deputy Speaker, Chair Committee was of the view that the announcement of this press be made by the parliament. But this is the decision that has come to me, so then if there any change in that, you better, yeah, it's okay.
You can't limit the time.
Right. You can take it up at the
next meeting. No, it's up. මූලාසනයේ තමයි වෙලාව නියම කරන්නේ. ඔබතුමාට බලය තියෙනවා මේක පාලනය කරන්න. ඔබතුමා මේක පාලනය කරන්නේ
නැහැ. Because I am pronouncing the decision that have been taken by the committee.
අර කතානායකතුමා.
ඔව් පක්ෂනායකතුමා.
එහෙම තීන්දුවකට එළමුණේ නැහැ. මම යෝජනා කරන ඔබතුමාට මේ සතියේ පවත්වන ඒ කාර්යක් සභාව රැස්වීමේදී අපි මේක තවදුරටත් සාකච්ඡා කරලා අපි තීන්දුවකට එළඹෙමු. ඒ නිසා මේ ඔබතුමා ඔය ඒකපාර්ශවීය ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ නැතුව අපි කාර්යක සභා රැස්වීම නැවත හමු වෙලා එතනදී සාකච්ඡා කරලා අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. එහෙම හරි නේද ගරු කතානායකතුමා?
විපක්ෂ නායකතුමා ඊළඟ දැන් අපි කොහොම හරි හෙට අනිද්ද දවසක පක්ෂ නායක රැස්වීමක් කළා නම් ඒකදී අරගෙන
මේක අවසන් කරලා සාකච්ඡා කළා අපි ඒක තීන්දුවක් හැටියට
but once the decision is made I have no right to amend the decision.
Sorry,
once a decision is made I have no right to amend the decision.
We are
let us take it up at the next meeting. It won't take much time, maybe tomorrow or day after.
The fact that there was a decision,
there was only a discussion,
there was no decision. So since there's a controversy whether there was a decision was made or not, let's have a party leaders meeting and decide afterwards. Up until then, please uphold your...
Now the announcement has been made. Please, so we'll change it at the next...
Please prevent from coming to a decision.
The next meeting.
Right. Yes. So until that time, please...
Until that time, maybe today or tomorrow, that's all. So we'll eke it out that situation.
Today or tomorrow, we'll allow you.
Right, okay, thank you.
Okay. 2024 විසර්ජන පනත් කෙටුම් පරතර අදාළව අයවැය විවාදයේ පැවැත්වෙන කාල සීමාව තුළදී මූලාසනයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සභාපති නාමාවලියේ කටයුතු කරනු ලබන සියලු මන්ත්‍රීවරයන් සඳහා මාගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝබර් 17 වෙනි දින අඟහරුවාදා එනම් අද දින පස්වරු 3ට කාර්යක සභා කාමර අංක 3 පැවැත්වීමට නියමිත රැසීමට සහභාගී වන ලෙස අදාළ සියලු මන්ත්‍රීවරයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඉපිලේකනාදී පිළිගැන්වීම 2020-2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 40 කොටස 2020-21 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3 කාණ්ඩයේ 20 කොටස සහ 9 කාණ්ඩයේ 32 කොටස සහ 2022 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 17, 18, 19 කොටස් සහ 3 කාණ්ඩයේ 9 හා 10 කොටස් සහ 9 කාණ්ඩයේ 5 සහ 8 කොටස් මම ඉදිරිපත් කරමි සභානායකතුමා. Yes please.
මේ වාර්තා ඉදිරිපත් කරනවා. අඩුපාඩු පෙන්නනවා. නමුත් අඩුපාඩු පෙන්වුවට ඒ අදාළ කාරක සභාව කෝපා එකයි කෝප් එකයි ක්‍රියා කරන්න. දැන් අද කෝපා සම්බන්ධයෙන් විවාදයක් තියෙනවා. බිලියන 16ක සීනි වංචාව අර වාර්තාව බාර දීලා අවුරුද්දයි මොනවත්
නැහැ. අර කතානායකතුමනේ
නෑ නෑ අනිත් එක 1 පොයින්ට් සර්. මම මේ පාර්ලිමේන්තුවේ දැන් දෙන කැමති වැඩගත් අවස්ථාවක් ගැන අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ආණ්ඩුවේ මුදල් මැතිතුමා ඉන්නවා ආණ්ඩුවේ හැමදාම සල්ලි ලේනකොට නෑ කියනවා. අර අපේ මේ මධ්‍යම පරිපාලනයේ විසාය කියන්නේ වෙනුවෙන් අපේ විපක්ෂ නායකතුමා බැදියත් වෙලා ඉබලිකන් ඩොලර් බිලියන 100ක් අරන් දීලා තියෙනවා මධ්‍යම පරිපාලනයේ විසාය කියන්නේ වෙනුවෙන්.
එක වාර්තා මුද්‍රණ කළ යුතුයි ඉදිරිපත් කරනවා.
ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
අරු කතානායකතුමනි 2023 අංක 1 දාන පරිපූර්ණක ඇස්තමේන්තුව මම ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳව එමෙතුමා.
අරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත මෙතුමා.
ගරු කතානායකතුමනි 2014 වර්ෂය සඳහා තේ ශක්ති අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට ඉදිරිපත් කරතේ යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
අර කතානායකතුමනි 2021 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව මධ්‍යම තරුණ්‍ය උරුමයන් හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව හර්ෂද සිල්වා මැතිතුමා
වෙනුවට මදුර විතානගේ මන්ත්‍රී
මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්නේ කාර්යය.
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ යොමු කරන ලද රේගු ආඥාපනද 235 අධිකාරී යටතේ යෝජනා සම්මතය සුරාබදු ආඥාපනද යටතේ නිවේදන 289 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝග 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදන 279 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය සහ 269 අංක 1 දරන ආනයන අපනයන පාලන යටතේ පනත යටතේ රෙගුලාසි සම්බන්ධ වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම පිළිගන්නුවේ.
මහජන පෙත්සම් පිළිගැනීම වෛද්‍ය ගයාශාන් නවනන්දන මෙතුමා.
Honorable Speaker, I present a petition received from Mr. P.G. and Rohit Samarvikram of Leyangola Junction, Dobagavila. Thank you.
Madhura Vithana Gimettu.
ගරු කතානායකතුමනි රාජගිරිය බණ්ඩාරනායකපුර අංක C33 දරන ස්ථානයේ පදිංචි EKK දිනේෂ් මහතාගෙන් ලැබුණු පෙත්සම සහ නුගේගොඩ තල්පත් පිටිය කනත්තපාර අංක 110 දරන ස්ථානයේ පිහිටි ML විජේරත්න පෙරේරා මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නුමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමා.
අප මහනව කරු කතානායකතුමනි ගරු අධ්‍යාපන මැතිතුමාගෙන්
මොකද ගම්මා පිළමන්තුමා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි මේ දිනවල අපි මුළු රටම දා ලෝකෙම දන්න කාරණයක් මේ දිනවල මැද පෙරදිග මතුවලා තියෙන යුදමේ තත්ත්වයේ ඍජුවම ශ්‍රී ලංකාවට බලපානවා. එක පැත්තකින් අපේ ලක්ෂ ගණනක් ජනතාවෙහි ජීවත් වෙනවා. ඒ වගේම අපේ තේ ඇතුළු අපනයන භාණ්ඩ වලට බලපානවා. තෙල් මිල ඉහළ යෑමෙන් ගෑස් මිල ඉහළ යෑමෙන් අපේ ජීවන වේදමට බලපානවා. රැකියා විදේශ රැකියා අවස්ථාවන්ට විදේශ ආයෝජන සංචාරක ව්‍යාපාර මේ සෑම ක්ෂේත්‍රයක බලපාන අර්බුද දෙයක්. ඒ නිසා ගරු කතානායකතුමනි, ලබන බ්‍රහස්පතින්දා තියෙන සභා කටයුතු විවාදයකින් තොරව සම්මත කරලා බ්‍රහස්පතින්දා දිනේ මේ මැද පෙරදිග මතුවලා තියෙන යුදමය තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳ එක් දින විවාදයක් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේ ඔබතුමාට අපි මන්ත්‍රීවරු 9 දෙනෙක් අත්සන් කළාද ලිපියක් බාර දුන්නා. අපේ කණ්ඩායම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව නියෝජනය කරන්නේ නැති නිසා තමයි අපිට මේ ඍජුව ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ.
කොමිස්තුද අපි පක්ෂ නැහැ කරැසීමට යොමු කරන්නේ. ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමාගේ ප්‍රශ්නය
අනුගරුක තනතුමනි,
අධ්‍යාපන
ප්‍රශ්නය අහනවා.
මොකද්ද මේ මේ ඔව් මන්ත්‍රීතුමාට මේ
ගරු කථානායකතුමනි, පසුගිය පාර්ලිමේන්තු දිනේ මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් මම ළඟනු ලැබුවා. ඒ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරලා තියෙන්නේ මේ මොහොතේ. ඒ වරප්‍රසාද ප්‍රශ්නය අදාළ කාරක සභාවේ සභාපතිවරයාටත් එරෙහිව යොමු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක්. අදාළ කමිටුවේ හඬපටය මම ඉල්ලුවම ඒ හඬපටය මට ලබා දීලා නැහැ මම පැමිණිලිකරු. දරු කථානායකතුමනි, පාර්ලිමේන්තු නියෝජිතයන් හැටියට මේ රටේ අනවශ්‍ය ලෙස මුදල් කබා සීනියා කිරීම පිළිබඳව
ආයුතු
ලෙස මුදල් විනාශ කිරීම පිළිබඳව අපිට හඬක් නගන්න පුළුවන්. ඒ හඬ නැගීම පිළිබඳව අපිට තර්ජන එනවා නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට විතරක් ප්‍රශ්නයක් නෙමෙයි මේක, මුළු පාර්ලිමේන්තුවටම ප්‍රශ්නයක්. අද අපි ඡන්දෙ දීලා ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා, ස්වාධීන බ්‍රයිබරි කමිෂන් එකක් පත් කරලා තියෙනවා, ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේ පිළිබඳව ඒ රජයේ නිලධාරි පිළිබඳව ක්‍රියාත්මක වෙන්නවත් හඬපටේ අවශ්‍යයි.
හරි,
මගේ
හඬපට අපි ලබා දෙන්නේ නැහැ පිටට. ඒ නිසා ඒක පාර්ලිමේන්තුවෙන් ගත්තු තීරණයක්. ඒ හින්දා ඒ ගැන මට වෙනසක් කරන්න පුළුවන් කමක් නැහැ. කොහොම ඉසුති අපි ওই ප්‍රශ්නේ වෙනම කතා කරමු. ඔව් අප කාරක සභාවට යොමු කළා තියෙනවා, වරප්‍රසාද කාරක සභාවට. හරි හරි, බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ඔව් ලක්ෂ්මන් කිරියල් මන්තුමාගේ ප්‍රශ්නේ.
පොයින්ට් ඔෆ් ඕඩර්, ගරු කථානායකතුමනි, මන්ත්‍රීවරුගේ අයිතිවාසිකම ආරක්ෂා කරන්න ඔබතුමා, මම මේක අවුරුදු 430 ඔබතුමාට කියලා තියෙනවා. දැන් මෙතුමාට තර්ජනය කරලා තියෙනවා ඒ කාරක සභාවේදී. ඒක පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක්.
ඒකට
පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරන්න ඔබතුමා බැදී සිටිනවා. එම නිසා 139 වගන්තියට මෙම ස්ථාවර නියෝග වලින් විධිවිධාන සලසා නොමැති ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පවත්වාගෙන යාම විධිමත් කිරීම කථානවරයාට බලය හිමි විය යුත්තේය. ඒතර ඔබතුමාට බලයක් තියෙනවා. මෙතන මේක උදාහරින්න ප්ලීස්. මොකද මන්ත්‍රීවරු ආරක්ෂා කරන්නයි ඔබතුමා ඉන්නේ, මේ හමුදාව ආරක්ෂා කරන්න නෙමෙයි. එතුමාට තර්ජන කරලා තියෙනවා, මෙහෙම කරලා තර්ජන කරලා තියෙනවා.
එතුමාට ඔය
ඔබතුමා ඒක අනුමත කරනවද?
ඔය වාර්තාව එතන කාරක සභා ඉදිරියේ වාදනය කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුවේ ඇතුලේ, පාර්ලිමේන්තුවෙන් පිටත ගෙනියන්න දෙන්න බෑ කියන එක තමයි මේ කියන්නේ.
එතුමා ඒක ඉල්ලන්නේ ඒක අරගෙන වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන්න.
නෑ, ඒක අවශ්‍ය නෑ.
වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරන්න.
වරප්‍රසාද කමිටුව ඕමනා වෙලාවක එක ගන්න පුළුවන්.
නෑ නෑ, ඔබතුමා පොරොන්දු වෙනවද ඒ වීඩියෝව වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා පෙන්නන්න?
වරප්‍රසාද කමිටුව ඉල්ලා හිටියොත් දෙන්න.
නෑ, ඉල්ලා හිටියත් බෑ. ඉල්ලා හිටියත් බෑ. ඔබතුමා එක ගන්න ඕන.
විපක්ෂ නායකතුමා,
ගරු කථානායකතුමා, ඔබතුමා දන්නවා කාරක සභා රැස්වීම ඇත්තටම පාර්ලිමේන්තු වැඩපිළිවෙලේ එක්ස්ටෙන්ෂන් එකක්. එතන මේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුවෙන සාකච්ඡාවන් සියල්ලක්ම ඒ මන්ත්‍රීවරයාටත් හිමි. ඒ වගේම ඒවා බ්‍රෝඩ්කාස්ට් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව ක්‍රියාදාමයේ එක්ස්ටෙන්ෂන් එකක්. ඒකේ දිගුවක් වන කාරක සභා රැස්වීමකදී විශේෂයෙන්ම අපේ මන්ත්‍රීවරයෙකුට
යම්කිසි එල්ල වුණු අභියෝගයක් එහෙමත් නැත්නම් යම්කිසි තර්ජනයක් පිළිබඳව ඒක පිළිබඳව මේ මන්ත්‍රීවරයාට ඒ අදාළ රෙකෝඩින් එක ලබා දෙන්නට ඔබතුමත් පාර්ලිමේන්තුවත් බැඳී සිටිනවා. ඒ නිසා කාරක සභාවක සිදුණු ක්‍රියාදාමයක් මේ පාර්ලිමේන්තු සභාගර්භයේ සිදුණු ක්‍රියාදාමයක් අතර කිසි වෙනසක් නැහැ. අන්න ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කාරක සභා රැස්වීමක් තුළ යම් නිලධාරියෙක් යම් තර්ජනයක් එල්ල කරනවා නම් යම් අභියෝගයක් එල්ල කරනවා නම් ඒක මේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක්. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක්.
ඒක තමයි මම
බොහොම කාරුණික ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කරුණා කරලා ඒ හඳපටය ඒ හානියට ලක් වුණු මන්ත්‍රීවරයාට රිලීස් කරලා එතුමා ඒක උපයෝගී කරගෙන වරප්‍රසාද කමිටුවට එතුමාට තියෙන ඒ දුක් ගැනවිල්ල ඒ එල්ල වුණු තර්ජනයේ අභියෝගය පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරයි. ඒක කරන්න ඔබතුමා
වරප්‍රසාද
අර ඉල්ලුම් කරපු ආකාරයට.
ඔව් චරිතේ රත්නතුමා කියන්නේ මොකද?
ගරු කතානායකතුමනි, ඉතාම ස්තුතියි විනාඩියක අවස්ථාවක් ලබා දීම ගැන. මේ මම මේ කියන්න යන්නේ විශේෂයෙන්ම පහුගිය සතියත්තේ පත්තරේ තිබුණා ශ්‍රිට් ආයතනයට රජයේ සතු ජැප්නාවල තියෙන ජනාධිපති මන්දිරය ලබා දෙනවයි කියලා ඒගොල්ලන්ගේ වැඩවලට. මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි ගරු කතානායකතුමනි, මේ විවස්ථාදායක සභාවේ තත්ත්වය ඉතාම හෑල්ලුවට ලක් කිරීමක් තමයි විධායකය විසින් මේ කරන්නේ. මේ විවස්ථාදායක සභාවේ කමිටුවක් විසින් කෝප් කමිටුව විසින් අපි 2021 අප්‍රේල් මාසේ 6 වෙනිදා වැදගත් වාර්තාවක් සබ්මිට් කරා මේ පාර්ලිමේන්තුවට. ඒකෙන් අපි ප්‍රකාශ කළේ මේ රටේ මහ ජනතාවගේ මුදල් වලින් මිලියන 500කින් වියදම් කරලා හදපු ශ්‍රිට් ආයතනය, මාළඹේ අක්කර 23ක රජයේ ඉඩම් වලින් හදපු ශ්‍රිට් ආයතනය කණ්ඩායමක් විසින් ක්‍රමානුකූලව කොල්ල කාලා තියෙනවායි කියලා. මේකට විරුද්ධව කැබිනට් පේපර්ස් මේ වෙනකොට මේ ආණ්ඩු දෙපැත්තෙම ඉන්න අය ගණනක් දාලා තියෙනවා. මේ සියල්ලම යටපත් කරගෙන මේ ආයතනය ඉස්සරහට යනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ දාපු කැබිනට් පේපර් එකත් ක්‍රියාත්මක වුණේ නැහැ. එහා පැත්තේ ඉන්න මන්ත්‍රීවරුත් මේක දන්නවා. ඒ නිසා අගමැතිතුමත් මේක දන්නවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ විවස්ථාදායක සභාව හෑල්ලුවට ලක් කරලා විධායකයේ විසින් මේ වාගේ තීරණ ගන්න එක වැරදි. ඒ නිසා මේක නවත්තලා ඉස්සල්ලාම කරන්න ඕන මේ ශ්‍රිට් ආයතනය සම්බන්ධව විගණකාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ කමිටුවක් විසින් පිටු 500ක වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මහදවල් හොරකමක්. මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් මේකට පත් කෙරුවා මීට අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා පොඩි කාලයකට ටෙම්පරරි ඇරේන්ජ්මන්ට් එකක් විදියට. ඒ කණ්ඩායම මේ ආයතනයේ කොල්ල කාලා තියෙන්නේ. මම ඉතාම පැහැදිලිව කියනවා මම එහෙම වචන ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා මේක මේ විදියට පාර්ලිමේන්තුව කියලා තියෙද්දි ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමනි, විධායකයේ විසින් ඒක හෑල්ලු කරලා අර ජැප්නාවල තියෙන ජනාධිපති මන්දිරේ, මම දන්නේ නැහැ කවුද හැදුවද කොහොමද කියලා, ජනාධිපති මන්දිරේ ඒගොල්ලන්ට ජැප්නාවල සාකා විදියට හදන්න දෙනවයි කියලා තියෙනවා. ජැප්නාවලට සාකාවක් හදන එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නමුත් රාජ්‍ය මුදල් සම්බන්ධව විවස්ථාදායකය කියන මේ කතාව හැල්ලුවට ලක් කරන්න විධායකය ගන්න මේ තීරණය වැරදි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා තමුන්නාසේ දැනගැනීම සඳහා.
ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න.
මම අහනවා කකරු උතන් තුන්වෙනි පාරටත් අහනවා. දැන් තුන්වෙනි පාරට මම කියනවා.
කරුණාකර අධ්‍යාපන මැතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය පිළිතුර කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් පාසල් අතරින් ගුරු හිඟේ පවතින පානි ජල පහසුකම්, වැසිකිලි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව වෙන්වෙන් වශයෙන් පහත සඳහා නැමුණු මගින් දක්වා ඇත. එකක් කියවන්න ඕන. ඔව්, ඒ පිළිතුරු තියෙනවා මේකේ. ඒ ඇමුණුමේ ඊළඟට ඇමුණුම 2, කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යම රජයට සහ පළාත් සභාවලට අයත් පාසල් අතරින් පානීය ජල පහසුකම්, වැසිකිලි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව, ඒකත් ඇමුණුමේ 21 තියෙනවා.
විස්තර.
එතකොට ඊළඟ ප්‍රශ්නය, මේ එක් එක් පාසලේ නම සහ ලිපිනේ වෙනින් වශයෙන් කවරේද? එම එක් එක් පාසලේ නම් සහ ලිපිණියන් වෙනුවෙන් වශයෙන් පහත සඳහා නැමුණුම් මගින් දක්වා ඇති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක එතුමාට බලා ගන්න පුළුවන්. ඊළඟට ඇමුණුම 3, ගුරුහිඟේ පවතින මධ්‍යම රජයට අයත් පාසල්වල නම් සහ ලිපිණියන් ඒ ඇමුණුමේ 20 දක්වලා තියෙනවා. ගුරුහිඟේ පවතින පාසල්වල නම් සහ ලිපිණියනුත් දක්වලා තියෙනවා. ඒ වගේම පානීය ජල පහසුකම් නොමැති පළාත් හා මධ්‍යම රජයට අයත් පාසල් නොමැත. එතකොට වැසිකිලි පහසුකම් නොමැති පළාත් පාසල් වල නම් සහ ලිපිනයන් පානීය ජල පහසුකම් නොමැති මධ්‍යම රජයට අයත් පාසල් නොමැත. ඒ වගේම විද්‍යාගාර පහසුකම් නොමැති පළාත් පාසල් වල නම් සහ ලිපිනයන් පානීය ජල පහසුකම් නොමැති මධ්‍යම රජයට අයත් පාසල් නොමැත. ඇමුණු ආතේන පුස්තකාල පහසුක අනුමති පළාත් පාසල්වල නම් සහ ලිපිනය. මධ්‍යම රජයට අයත් පාසල් අතරින් පුස්තකාල පහසුක අනුමති පාසල්වල නම් සහ ලිපිනයන් වෙන වෙනම සඳහන් කරලා තියෙන ඇමුණුම 10. ඇමුණුම 8 ක්‍රීඩා පහසුක අනුමති පළාත් පාසල්වල නම් ලිපිනයන් තියෙනවා. මධ්‍යම රජයට අයත් පාසල් අතරින් ක්‍රීඩා පහසුක අනුමති පාසල් නම් සහ ලිපිනයනුත් තියෙනවා. මධ්‍යම රජයට අයත් පාසල්වල පානීය ජල පහසුකම් වැඩි පිළි පහසුකම් විද්‍යාගාර පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් පැවතියද එම පහසුකම් ප්‍රමාණවත් නොවන බවට දැනුවත් කරන ලද තොරතුරු අනුව සකස් කළ ලේඛනයක් සඳහන් වෙනවා. ඒ වගේම අර තුන්වෙනි ප්‍රශ්නය ඉහත පාසල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද? පිළිතුර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟ විභාගවලින් බඳවා ගැනීමට නියමිත උපාධිධාරී ගුරුවරුන්ගෙන් මෙම ගුරු පුරප්පාඩු පිරවීමට සැලසුම් කර ඇත. පානීය ජල පහසුකම් වැසිකිලි පහසුකම් විද්‍යාගාර පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් පළාත් සභා මගින් වෙන්කරනු ලබන ප්‍රතිපාදන මත ප්‍රමුඛතා අනුපිළිවෙලින් මෙම පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. හතරවැනි ප්‍රශ්නය ඒ සඳහා ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර අමාත්‍යාංශය වෙත වාර්ෂිකව වෙන්වන ප්‍රතිපාදන හා ලැබෙන විදේශ අරමුදල් මත ගතවන කාලයේ තීරණය වනු ඇත. ප්‍රශ්නය නොවේ නම් මැද අදාළ නොවේ.
අමාත්‍යතුමනි, මම ඔබතුමාගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නය අහනවා. කරු අමාත්‍යතුමනි, මම මේ අදාළ සංඛ්‍යාලේඛන දිගින් දිගටම අහන්න එක හේතුවක් තමයි අපි දකිනවා මේ අධ්‍යාපනය දොරටු ඉවරු වුණාට සැමට සාක්ෂරතාවය වැඩි වුණාට අපි දකින යම් ප්‍රවණතාවයක් ක්‍රමවේදයක් නැතුව ජාත්‍යන්තර පාසල් ඇති වෙනවා. ඒකත් එක්ක අද දිගින් දිගටම සමහර වෙලාවල් වල දීර්ඝ කාලයක් තිබ්බ පාසල් එක්ක එකහු කරනවා, පාසල් මර්ජ් කරනවා, එහෙම නැත්නම් පාසල් වහනවා. සමහර වෙලාවට දැන් මේක අපි හොයන්නේ නැහැ. දැන් හිතන්නකෝ සමහර පාසලක් තියෙනවා කියලා මේ ළමයි 7-8 දෙනෙක් යනවා කියලා. හැබැයි මේ 7-8 දෙනා යනවා කියන කාරණය මතම අපි පාසල වහනවා. හැබැයි පාසලක් ආරම්භ කරන්න ගරු අමාත්‍යතුමා විශාල වශයෙන් ජනතාව කැප වෙලා ඒ මිනිසුන්ගේ දහඩිය මහන්සිය ලේ කඳුළු වැය කරලා තමයි පාසලක් ආරම්භ කරන්නේ. පාසලක් වහනවා කියන්නේ අපිට බොහොම ලේසියෙන් කරන්න පුළුවන්.
ඔය ප්‍රශ්නේ ගැටියෙන් අහන්න මන්
තුමා. ඔව්. ඉතින් ගරු කතානායකතුමනි, දැන් මේ 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 ගයතරද මේක අපිට ගන්න ඕනේ. මේ හැමදාම අපි මේ කතා කරන්නේ නැහැ නේ. මේ හැම අනවශ්‍ය ලෙස බාධා කරන්නේ නැද්ද මේ අධ්‍යාපනය කර මේ රටට අවශ්‍ය දෙයක් නේ. දැන් මේ පාසල් වහනකොට තීන්දුව తీරන ගන්නකොට අදුපතර මේ කලාපයේ ඉන්න දරුවන් ඉපදින ප්‍රමාණය බලලාද පාසල වහන තීන්දුව කරන්නේ? දැන් සුනේත්‍ර දේවි විද්‍යාලය මර්ජ් කරන්න හදනවා. ඔය වගේ පාසල් ගණනාවක් ගිරලා තියෙනවා. ගැටලුව තමයි අවසානේ වෙන්නේ මොකද? ඇති හැකි පාසලකට ওই පාසල දුන්නට පස්සේ ආපහු ඇති හැකි මිනිස්සු තමයි ඒ පාසලේ නම් යන්නේ. හැබැයි අර ආසන්නේ ජීවත් වෙන මුඩුක්කු හරි මොන හරි අඩු ආදායම් ලැබෙන මිනිස්සුන්ට ආපහු යන්න අවස්ථාවක් නැති වෙන තුල ගැටලුවක් තියෙනවා. අනිත් එක අපි ප්‍රාථමික පාසල් ලොකු කරාට ඒ ප්‍රසාරණ ධාරිතාව ගන්න පුළුවන් විදියට ද්විතීක පාසල අපි ප්‍රසාරණය කරනවද කියන එක විද්‍යාත්මකව හොයනවද නැත්නම් හුදෙක්ම කාගැටි නිලධාරීන්ට අවශ්‍යතාවයට අනුව එක්ක පාසල වහනවා එක්ක පාසල මර්ජ් කරනවද කියන කාරණේ ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ ඔබතුමා ඇහුවේ වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා තාම අපේ රටේ අධ්‍යාපන සමාවස්ථා හැමෝටම ලැබෙන්නේ නැහැ. දැන් කොළඹ දිස්ත්‍රික්කෙත් මේ වගේ යම් යම් විෂමතාවයන් පවතිනවා. ග්‍රාමීය ප්‍රදේශ විශේෂයෙන්ම ග්‍රාමීය දිස්ත්‍රික්කවලත් මේ තත්ත්වයන් තියෙනවා. අපි දන්නවා බොහෝ පාසල් සමහර වෙලාවට වහන්න සිද්ධ වෙනවා ළමයි සංඛ්‍යාව නැති වීම නිසා. සමහර වෙලාවට එක ළමයෙක්වත් නැති පාසල් තියෙනවා. මම කොළඹ දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි කියන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම අපි දන්නවා මේ පහුගිය කාල සීමාව තුළ දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය සඳහා අධික වියදමක් දැරීමට සිද්ධ වෙන නිසා ඔය ළඟම තියෙන ප්‍රාථමික පාසල් ඇත්තටම පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙනවා. ඒකට ගුරු හිඟේ බලපාන්න පුළුවන්, භෞතික සම්පත්වල හිඟේ බලපාන්න පුළුවන්. මම හිතන්නේ අපේ නව අධ්‍යාපන ඇමැතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඔබතුමා කියන විදිහට ග්‍රාමීය දුෂ්කර මුඩුක්කු පරිසරවල ඉන්න දරුවන්ටත් නිදහසේ නිදහස් අවකාශය තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබී. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මූලික වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒක ඉදිරිදී ප්‍රකාශයට පත්වේ. ඔබතුමා කියපු කාරණේ වැදගත්. ඒ නිසා අපි අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කළා මේ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.
දෙවන ප්‍රශ්න අහනවා කරුවා මාතෘතුමනි ස්තුතිවන්ත වෙනවා මේ. ඒ කියන්නේ එහි අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් මොකද ක්‍රමවත් අධ්‍යයනයකින් ඒ කටයුත්ත කළොත් සංවර්ධිත පාසල් ඇති කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. එක්කම අනවශ්‍ය පාසල් ඉවත් කිරීමේ හැකියාවත් තියෙනවා. ගරු මාතෘතුමනි මම අහන්නේ මම පාසලෙන් මම කැමති විශ්වවිද්‍යාලයට යන්න. අපි කවුරුත් දන්නවා විශ්වවිද්‍යාලවල විශාල වශයෙන් ආචාර්ය මහාචාර්යවරුන්ගේ විශාල අඩුපාඩුවක් තියෙනවා කියලා දිගින් දිගටම කියනවා. ඒක දීර්ඝ කාලයක් තිස්සේ පවතින දෙයක්. අපි දැක්කා වෛද්‍යවරුන්ට අපි අවුරුදු 63 දක්වා වැඩ කරන්න විශ්‍රාම වැටුම 60 ඉඳලා 63 දක්වා වැඩි කරා. මං හිතන්නේ මහාචාර්යවරු ආචාර්යවරු ඒ අය සාමාන්‍යයෙන් 60 63 ට වැඩිය 60 70 වගේ වුණත් ඒ අයට දෙන්න පුළුවන් අවකාශයක් ඒ අයගේ දැනුම ප්‍රසාරණය වෙන්නේ අතරම බොහොම නිෂ්කලංකව ඒ මහාචාර්ය ආචාර්යවරුන්ට විශ්වවිද්‍යාලවල වැඩිපුර ඥානයක් දරුවන්ට දෙන්න පුළුවන් හැකියාවක් ඇතුන. මොකද පෞද්ගලික ජීවිතයේ තියෙන ප්‍රශ්නත් ගොඩක් වෙලාවට ඒ ආචාර්ය මහාචාර්යවරුන්ට අවසන් වෙලා තියෙන ওই කාල සීමාව තුළ. ඇයි ඔබතුමාලට බැරි මේ වෙලාවේ අපේ රටේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටෙන දෙන්න තුරු තියන්න මේ වෛද්‍යවරුන්ට ලබා දුන්නු තත්වය විශ්වවිද්‍යාලවල වැඩ කරන පූර්ණ කාලීන ඒ ආචාර්ය මහාචාර්යවරුන්ටත් ඒ විශ්‍රාම යාමේ වයස වැඩි කරලා දීමේ යම් ක්‍රියාවලියක්. මොකද මේ අඩුම තරමේ මේ තියෙන ක්‍රයිසිස් එක ඉවර කරගමකත් අපිට හැකියාවක් නැද්ද ඒ සඳහා අවශ්‍ය නායකත්වය දීලා ඒ අවශ්‍ය ප්‍රතිපාදන සකසන්න ඔබතුමාට හැකියාවක් තියෙනවද කියලා මම අහන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, අපි ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය පිළිබඳවත් රටක් විදිහට අපි වැදගත් තීන්දුව తీරන ගත යුතුයි. එනිසා ඔබතුමා කියන විදිහට විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟයක් පවතින මේ වෙලාවේ ඇත්තටම දක්ෂ ප්‍රවීණ විශාල වශයෙන් දරුවන්ට ප්‍රයෝජනයක් ලබලා දෙන්න පුළුවන් ඒ ආචාර්ය මණ්ඩලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව වැදගත් වෙනවා. මොකද අපි දන්නවා විශ්වවිද්‍යාලවල ආචාර්යවරුගේ පර්යේෂණ කටයුතු ඒ වගේම ඒ අයගේ උසස් අධ්‍යාපන කටයුතු වගේම දරුවන්ට නිවරදිව වර්තමානයට වඩා අනාගතයේ ලෝකේ දකින්න පුළුවන් නිර්මාණශීලී දරුවන් බිහි කරන්නට අපිට මේ ආචාර්යවරුන්ගේ සහාය මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ගරු අමාත්‍යතුමාගේ අදහසක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ එතුමා සලකා බලයි කියලා අපි විශ්වාස කරනවා. ඇමරිකාව වගේ රටවලත් බොහෝ වෙලාවට අවුරුදු 70 දක්වා ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු විතරක් නෙමෙයි ඒ විවිධ රැකියාවල නිරත වන අයගේ සේවා කාලය තියෙනවා අවුරුදු 70 දක්වා. ඒ නිසා අපේ රටේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා නම් ඒ වගේම විශාල ප්‍රයෝජනයක් අධ්‍යාපන පද්ධතියට ලබා ගන්න පුළුවන් නම් ඒ වගේ ආචාර්යවරුන් පිළිබඳ සැලකිලිම වැදගත් වෙනවා. ඔබතුමාගේ අදහස වැදගත්. මේක අපි අමාත්‍යතුමා දැනුවත් කළා. මේ රට වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් ඒ තීන්දුව ගත යුතුයි කියන විශ්වාසය මා සතුවක් තියෙනවා. අපි අමාත්‍යතුමා දැනුවත් කළා ඔබතුමාගේ මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු.
ගාමිණී වලේබඩමැතිතුමා මුදල්මැතිතුමාගෙන් ඇසීමට.
ආනන්ද කතානායකතුමනි,
මුදල්මැතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, අයන්න එක මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය 2008/6/11 දින ඇති අංක 8 ඇලිරක් 1084 ඇලිරක් 338 ඇලිරක් 0.24 හා 2010/10/3 දින ඇති අංක 10 ඇලිරක් 553 ඇලිරක් 338 ඇලිරක් 0.25 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එවකට පැවති රාජ්‍ය විසින් ස්ථාපිත කරන ලද අතර මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කර 2010/3/30 වන දින නිලවශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. 2. මෙම උද්‍යානය ස්ථාපිත කිරීමෙන් පසු වරින් වර විවිධ අමාත්‍යාංශවල විෂයපතයන්ට පැවරී තිබූ අතර 2020 අවසන් කාලත්වයේදී ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කරන අවස්ථාවේදී එම රාජ්‍ය අමාත්‍යාංශයේ විෂයපතයට පවරන ලදී. කාර්යාල සංකීර්ණයේ නේවාසිකාගාර පද්ධතිය, චිත්‍රාගාරයේ රෝගගත කිරීම සඳහා භාවිත කරනු ලබන ග්‍රාමීය සහ නාගරික දර්ශන පස්තුවල යනාදී මෙම උද්‍යානය සමන්විත වේ. ඒ අතුරින් කාර්යාල සංකීර්ණයේ නේවාසිකාගාර පද්ධතිය සහ චිත්‍රාගාරය මේ වන විටද මනා තත්ත්වයෙන් පවත්වාගෙන යනු ලබන අතර රෝගගත කිරීම සඳහා ඉදිකරනු ලබන ග්‍රාමීය සහ නාගරික දර්ශන පස්තුවල ප්‍රදේශයන්හි ඇති තාවකාලික ඉදිකිරීම් නඩත්තු කිරීමක් සිදු නොවන අතර ඒවා නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක්ද නොමැති බව නිරීක්ෂණය කරමි. එම බොහෝ දර්ශන පසුතල අදාළ නිෂ්පාදන කටයුතු කරනු ලබන ආයතන විසින් ඔවුන්ගේ පිරිවැය යොදවා ඉදිරි කරනු ලබන අතර එම රෝගගත කිරීම අවසන් වූ පසුවද නරඹන්නන්ගේ දැකබලා ගැනීම සඳහා පැවතීමට ඉඩහැර සම්පූර්ණ වශයෙන් ලබලන් වූ පසු ඉවත් කරනු ලැබේ. ඒ අනුව උද්‍යාන තුළ ඇති ස්ථාවර ඉදි කිරීම මනාතත්වයෙන් පවතින බව ප්‍රකාශ කළ හැක. ආයන්න එක මෙම උද්‍යානයේ පළුමදියරේ ඉදි කිරීම කටයුතු සඳහා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය මගින් වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 818කි. උද්‍යානයේ මෙම අමාත්‍යාංශයේ විෂයපතයට වරහන් ඇතුළේ 2020 වර්ෂයේ අවසන් කාර්යයේ සිට පැවති ජාතික උරුම ප්‍රසංග කලහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු අමාත්‍යාංශයේ කාල සීමාවද ඇතුළත්ව වරහන් වහලා පැවරීමෙන් පසු 2021 සහ 22 යන වර්ෂවලදී වාර්ෂික අයවැය මගින් රුපියල් මිලියන 74ක ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් වූ අතර එම ප්‍රතිපාදන 100%ක් භෞතිකව හා මුල්‍යමය වශයෙන් උපයෝජනය කර උද්‍යානයේ නවීකරණය කර ඇත. 2. ඔව් ඒ අවස්ථාව වන විටත් උද්‍යානයේ රෝගගත කිරීම සඳහා භාවිතා කරනු ලබන අතර උද්‍යානය ආරම්භ කිරීම සිට මේ දක්වා දේශීය චිත්‍රපට 15ක් දේශීය ටෙලිනාට නිර්මාණ 19ක් විදේශීය චිත්‍රපට 3ක් දේශීය වාණිජ නිර්මාණ 15කට අධික ප්‍රමාණයක් සහ විදේශීය සංචාරකයන් සඳහා වන විශේෂ වැඩසටහන් සඳහා පාසුකම් සලසා ඇත. අවසන් වරට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ශීරසාගරයේ කැළමිනි චිත්‍රපටය සහ රොෂාන් කුරුප්පු මහතා විසින් අධ්‍යක්ෂණය කළ අපේ ජනකතා ටෙලි නාට්‍ය මාලාව සම්පූර්ණ වශයෙන් මෙම උද්‍යානයේ පසුබිම් කරගෙන රූගත කිරීම සිදු කරන ලදී. 3. ලාංකීය ටෙලි සිනමා කර්මාන්තයේ පවතින සීමාකම් පිළිබඳ අවධානය යොමු කරමින් උද්‍යානයේ කටයුතු වඩාත් ඵලදායී කිරීම සහ උද්‍යානය තුළ සිදු කර ඇති රාජ්‍ය ආයෝජනය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම ටෙලි සිනමා උද්‍යානයේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර ඒ සඳහා අංක ආම 5-23 ඇලයිරක් වින්ඩෝ 335 ඇලයිරක් 620 ඇලයිරක් වින්ඩෝ 09 සහ 2023-03-8 දිනැති අමාත්‍ය මල්ල තීරණය මගින් අනුමැතිය හිමිව ඇත බව ප්‍රකාශ කරමි. එම නිසා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2334 ඇලයිරක් 7 හා 2023-05-30 දිනැති අතිවිශේෂ ගැස්පත්‍රය මගින් උද්‍යානයේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ වෙත පවරා ඇති බවද විශේෂයෙන් සඳහන් කරමි. ඇය යන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහනවා. අපි දන්නවා දැන් මේ රටේ පැනනැගිලා තියෙන ගරු ඇමතිතුමනි, පැනනැගිලා තියෙන ආර්ථික අර්බුදයත් සමග ඒ ආර්ථික අර්බුදයේ බලපෑමට ඍජුව හා වක්‍රව ලක්වෙන ප්‍රධාන කණ්ඩායමක් තමයි මේ ශේත්‍රයේ චිත්‍රපටි, ටෙලි නාට්‍ය හා ඒ ශේත්‍රයේ නිරත වෙලා ඉන්න, ඒ කර්මාන්තයේ නිරත වෙලා ඉන්න නිෂ්පාදකයන්, ඒ වගේම අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීන්, රංගන ශිල්පිනියන්, තාක්ෂණික ශිල්පීන් සහ ඒකට අදාළව නොයෙකුත් ආකාරයේ උපකාරක සේවා සපයන කණ්ඩායම්. එතකොට මේ අවස්ථාවේදී ස්ථීර වැටුපකට කටයුතු නොකරන මේ අයගේ ජීවන වෘත්තිය පවත්වාගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ මේ කර්මාන්තයට වැඩි දායකත්වයක් සපයලා චිත්‍රපටි හෝ වේවා, ටෙලි නාට්‍ය හෝ වේවා වැඩිපුර ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය වෙන්න සහ දේශීයව මේ කර්මාන්තයේ නිරත වෙලා ඉන්න රංගන ශිල්පීයන්, ශිල්පිනියන් ඇතුළු සමස්ත කර්මාන්තයේ අයට නැගිටින්න පුනර්ජීවනය දෙන්න අවස්ථාව සලසා දීම තුලින් පමණයි. ඉතින් එවැනි අවස්ථාවකදී මේ වෙනකොට මේ රම්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය තියෙන්නේ පරිපාලනය වෙන්නේ ගරු කතානායකතුමනි මුදල් අමාත්‍යාංශය හරහා. හැබැයි චිත්‍රපටි සංස්ථාව තියෙනවා, ජනමාධ්‍ය හා ඒ පිළිබඳව කටයුතු කරන අමාත්‍යාංශය තියෙනවා, රංගන ශිල්පීන් හා රටේ සිනමා කර්මාන්තය පිළිබඳව කතා කරන TRC වගේ ආයතන වෙනම තියෙනවා. ඒ ඔක්කොගෙම පිටත්තර වූ මුදල් අමාත්‍යාංශය තමයි මේක තියෙන්නේ. ඒ නිසා මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමාලා ඇයි මේ අද වෙනකොට විදේශීය ටෙලි නාට්‍ය චිත්‍රපට බදු ගෙවීමකින් තොරව ලංකාවට ආනයනය කරලා විකාශනය කරන්න රූපවාහිනී නාලිකාවලට අවස්ථාව හම්බෙලා තිබෙනවා. එතකොට ඉතා අඩු මුදලට මේ එපිසෝඩ් එකකට යම්කිසි ටැක්ස් එකක් ගෙවන්නේ නැතුව රටට අරන් ඇවිල්ලා ප්‍රදර්ශනය කිරීම තුළ ලංකාවේ සිනමා කර්මාන්තයේ නිරත වෙලා ඉන්න නිෂ්පාදකයන් ඒ ආයෝජකයන් අධ්‍යක්ෂකවරු ඇතුළු සියලුම දෙනාට ඉතා විශාල අසාධාරණයක් වෙලා ඒ අයගේ ජීවන වෘත්තිය කඩාගෙන වැටිලා ජීවත් වෙන්න බැරි තත්ත්වයකට මේ කර්මාන්තයේ ගමන් කරමින් ඉනිර අවස්ථාවක තමයි අපි මේ ඉන්නේ විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට මම ඔබතුමාගෙන් අහන කාරණාව තමයි ගරු මුදල් ඇමතිතුමනි ඇයි අපිට බැරි මේ පිටරටින් ආනයනය කරන ටෙලිඩ්‍රාමා වලට චිත්‍රපටි වලට සහ විශේෂ එවැනි පිටපත් වලට විශේෂ බද්දක් පනවලා ඒ බදු මුදල් වලින් තමයි මේ ටෙලි සම්මාන ගම්මානේ පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම දැන් අවුරුදු 10කට 12කට කලින්. එය නැවත ක්‍රියාත්මක කරලා මේ ටෙලි සිත්තම් ගම්මානේ නැවත පුනර්ජීවනය කරලා යථා තත්ත්වයටපත් කරලා කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අයයි මේ ගම්මානයේ පරිපාලනය කරන අය අතර මහ විශාල ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එක සමතික්‍රමණය කරලා මේ ගැප් එක නැති කරලා එතන සාධාරණ ගාස්තු වලට මේ උද්‍යානය පාවිච්චි කරන්න දේශීය කර්මාන්ත කරුවන්ට දෙන්න බැරි අය කියන ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහනවා.
තරයිතුමනි
ගොඩක් කිව්වට බොහොම කැබිනට් මණ්ඩලයේ ප්‍රශ්නයක් තියෙනවා.
අනුමැතිය තියෙන්නේ මේක රාජ්‍ය පෞද්ගලිකත්ව හවුල්කාර ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම. ඉතින් කෙසේවත් එතුමා කිව්ව කාරණ සියල්ලත් ඒ කටයුතු වලදී අවධානය යොමු කරන්න මම කැමතියි.
ඔව් මිස්තුති දෙවෙනි ප්‍රශ්නේ.
අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි මහාචාර්ය චරිත හේරත් ඒ වෙනකොට හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ඔහු තමයි මේ ටෙලි ගම්මානේ පටන් ගන්නකොට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට හිටියේ ඔහුට දෙවෙනි ප්‍රශ්නේ අහන්න කියලා කියනවා.
ගරු කථානායකතුමනි මූලික වශයෙන් මම මේ මුදල් අමාත්‍යාංශයේ යටතේ මේ ආයතනේ තියෙන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අපි ගත්ත බදු මුදල් වලින් හදපු ආයතනයක්. මේ බදු මුදල් ගන්නකොටම මේකේ රැෂනාල් එක තිබුණේ ගරු කථානායකතුමනි ඒ ඉන්ඩස්ට්‍රියේ අයට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි මේක හදන්නේ කියලා. නමුත් ඒක ඒ ආකාරයෙන්ම කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. එක එක ආණ්ඩු විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ තියෙන ඉතාම වැදගත් ස්ථානයක් විදිහට මේක හදලා තියෙන්නේ. මම ගරු ඇමතුමාගෙන් අහන්න කැමතියි මේ රාජ්‍ය පෞද්ගලික මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක කියලා දානෙව්ව ඔක්කොම වෙන්නේ කවුරු හරි හිතවතෙකුට හිමීට බාර දෙන එක. මේක එතන තිබිච්ච මේ ගරු කෙහෙලිය රඹුකැලෑ ඇමතුමත් මෙතන ඉන්නවා. එතන තිබිච්ච විශාල ඉඩමක් අරගෙන තමයි අපි මේක මේ කන්වර්ට් කරලා තියෙන්නේ. අර බොම්බේ වෙල්වට් කියන වැදගත් ෆිල්ම් එකක් පවා මේක හැදුවා ඉන්ටර්නැෂනල් මාකටිං එකට යන. හැබැයි දැන් මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක කියලා ටිකක් රහසිගතව කරන මේ වැඩේ අපේ ඉන්ඩස්ට්‍රිය පැත්තෙන් බලලා කරන්න ඕන. ඒ නිසා මම ඔබතුමායි අහන්න කැමතියි. අනිත් ඒවා නෙමෙයි. ඔය සතෝස හරි වෙන මොනවා හරි කරනවා වගේ නෙමෙයි. මේක ඉන්ඩස්ට්‍රියේ මුදල් වලින් හදපු එකක්. රජය ඉන්ඩස්ට්‍රියට බදු ගහලා ඉන්ඩස්ට්‍රියේ මුදල් වලින් හැදුවේ. ඒක අරගෙන එක ඉන්ඩස්ට්‍රි කාර්යයකට හරි තමන්ගේ ගජමිතුරෙකුට හරි දෙන්න පුළුවන්. ඔබතුමා හිටියත් මම හිටියත් කවුරු හිටියත් ආණ්ඩුවල ඒක වෙනවා. ඒ නිසා මම අහන්න කැමතියි මේක සඳහා විවෘත ක්‍රියාමාර්ගයක් ගන්නවද? මේක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකට යනවා නම් අනිත් ඒවා ගියා වගේ නෙමෙයි. මේක රජය හැදුවට ඉන්ඩස්ට්‍රියේ මුදල් වලින් හැදුවේ. රජයට බද්දක් විදියට අරගෙන දැන් ඒ ඉන්ඩස්ට්‍රි එක්කවත් කතා කරලාද මේ වැඩේ කරන්න කියලා? එහෙම නැතුව මේකට විවෘත ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ නැතුව අර සතොස කාට හරි දුන්නා වගේ කරවල දෙන්න එපයි කියලා අපි ඊටම ගෞරවයෙන් ඉල්ලනවා.
ගරු කථානායකතුමනි, ව්‍යාපාර ප්‍රතිවගත කිරීම අපි ඉතාමත්ම විනෝදභාවයෙන් කරන්න සූදානම්. ඒ නිසා මෙතුමා කිව්ව මේ ව්‍යාපෘතියත් ඉතාම ඉහළ මේ විනෝදභාවයෙන් කටයුතු කරන්න අපි සූදානම්. මේ වගේ මෙතුමාලා කිව්ව කරුණු මේ ව්‍යාපෘතියෙන් අනාගතයට කොහොමද කලා ශාස්ත්‍රයට බලාපොරොත්තු වෙන සේ වෙන්නේ කියලා ගරු සංස්කෘතික ආගම කටයුතු අමාත්‍යතුමත් සමගත් සාකච්ඡා කරලා කටයුතු කරන්න අපි සූදානම්. මෙතුමාලාගේ අදහසුත් ඒකට අපි එකතු කරගන්න.
හරි, බොහොම ස්තුතියි. රෝහණ බණ්ඩාරම ඇතතුමා
මහනවා ගරු වැරදියකට මයික් එක දීලා තියෙනවා. මම පුටුවක් එහාට ගිහිල්ලා.
ඔබතුමාට වැරදුනාද?
මට වැරදුනා. මම අහනවා
කාන්තා හා ළමා කටයුතු ඇමතුමා උත්තර දෙන්න.
ඔබතුමා පළවෙනි ප්‍රශ්නය හැටියට යොමු කරලා තියෙනවා රෝහණ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා, අනුරාධපුර නගරයේ අවන්ති දේවී නමින් කාන්තා ළමා නිවාසයක් තියෙන බව ඔබ දන්නේද? ඔව්. මම පමණක් නෙවෙයි, මං හිතන්නේ ඉතාම ආන්දෝලනාත්මක සිද්ධීන් සිදු වුණ අවන්ති දේවී ළමා නිවාසය පිළිබඳ මුළු ලංකාවම දන්නවා. ඔබතුමා දෙවැනි ප්‍රශ්නේ හැටියට අහලා තියෙනවා එහි ළමුන් කී දෙනෙක් ඉන්නවාද කියලා. ඒක බාලිකා ළමා නිවාසයක්, කාන්තා ළමුන් 26 දෙනෙක් ඉන්නවා. ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය, එහි විවිධ අක්‍රමිකතා සිදුවන බව ඔබ දන්නේද? ඒ සඳහා අවශ්‍ය ඇමනුම් තුනක් ඉදිරිපත් කරනවා. පළවෙනි එක ඇමනුම එක වශයෙන් පොලිස් අධිකාරී රේණුකා මහත්මිය විසින් සම්පූර්ණ කරන ලද විමර්ශනය ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, නඩු 35කට වැඩි ප්‍රමාණයක් මෙම ළමා නිවාසයේ අක්‍රමිතා ගැන පළවෙලා තියෙනවා. දිගින් දිගටම මාධ්‍ය තුලින් මේ පිළිබඳ ලොකු එළිදරව් කිරීමක් කරා. ළමයින් අපචාරයේ යෙදීම ඒ අතර සිදුවෙච්ච භයානක කටයුත්තක්. ඒක නිසා ඒ සඳහා පොලිස් විමර්ශන දිගින් දිගටම කරගෙන යනවා ගරු මන්ත්‍රීතුමනි. තවත් නඩු ඉදිරියටත් කරගෙන යනවා. හිටපු පාලකවරයා සිය දිවි නසා ගත්තා. ඊට පසුව අලුත් පාලන මණ්ඩලයක් සහ පාලිකාවක් යටතේ තමයි දැන් මෙම ළමා නිවාසයේ කටයුතු සිදු කරගෙන යන්නේ. තව එකක් ඔබතුමා අහලා තියෙන එක මම හිතනවා ඒක මට අදාළ නැහැ කියලා. පරිවාස දෙපාර්තමේන්තුවේ පළාත් 20ක් මේක. එහෙම තිබුණට උතුරුමැද පළාත් සභාවට අයත් ළමා නිවාසයක් හැටියට කටයුතු කරත් අපේ අමාත්‍යාංශ වශයෙන් විශේෂ අධීක්ෂණයක් කරමින් මෙම අකටයුතු පිළිබඳ සොයා බැලීම දිගින් දිගටම කරගෙන යනවා. නඩු පවරමින් නඩුවලට ඉදිරිපත් වෙමින් විශාල ආරක්ෂාවක්, විශාල ආරක්ෂක පද්ධතියක්, කැමරා පද්ධතියක් ළමා නිවාසයට සවි කරලා තියෙනවා. ඒක දැන් ඔබතුමාටත් මටත් මෙහෙ ඉඳලා වුණත් ඒ කැමරා පද්ධතියෙන් බලන්න පුළුවන් ඇතුළේ සිද්ධ වෙන දේ. දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ විශේෂ කටයුතු ටිකක් ලෑස්ති කරලා තියෙනවා. ළමයි 26 දෙනා පිළිබඳව ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, විශේෂ කටයුතු රැසක් කරගෙන යනවා නඩු විභාග දිගින් දිගටම කරගෙන යන අතර.
පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු ඇමතුමිය, ඔබතුමිය කියනවා දැන් මෙතන ඉඳලා වුණත් මේ ළමා නිවාසයේ පරීක්ෂා කරන්න පුළුවන් විදිහට කැමරා පද්ධතියක් සවි කරලා ඒ පිළිබඳ අධීක්ෂණය කරගෙන යනවා කියලා. ඔබතුමියගේ කැමරා පද්ධතියට දැන් බැලුවොත් පේනවද ওই ළමා නිවාසයේ ළමයි 26ක් ඉන්නවා කියලා? අද වෙනකොට ළමා නිවාසයේ වහලා ළමා නිවාසයේ රෙපෑරයක් කරන එකදු ළමෙක්වත් ළමා නිවාසයේ නැහැ. ඔබතුමියගේ කැමරා පද්ධතිය ඒක අහුවෙන්නේ නැද්ද? ඈ
කියන කතාව මම ඉතාම කනගාටුවෙන් බැහැර කරනවා.
කොහොමද බැහැර
කරන්නේ? 26 දෙනෙක් කාන්තා ළමයි ඉන්නවා ඒකේ.
අවු 100ක් ඉන්නවද?
26ක්.
අද වෙනකොට රෙපෑර් එකක් අහන්න දැන් කතා කරලා.
මෙහෙමයි රෙපෑර්
කරත් නෑ ඔය ළමා නිවාසේ අද.
ළමයි ඉඳිද්දිත් රෙපෑර් කරන එක
ප්‍රශ්නයක් නෙවෙයි. මම වගකීමක් ඇතුව කියන්නේ මේ ළමා නිවාසේ දැන් මේ වෙනකොට එක ළමෙක්වත් නෑ.
බොරු කියන්නේ එපා මන්ති.
බොරු කියන්නේ මොකටද? දැන් අහන්න
ඔබතුමා මේ
කැමරා ටික
දාගන්න.
හරි ගමන් නැහැ. ඔබතුමා මේකේ උත්තරේ
කියන්නේ
මම කියන්නේ ඒ නිසා මම මේ ළමා නිවාසයේ දැන් මේ ප්‍රශ්නේ අහලා මේ ළමා නිවාසයේ මේ ප්‍රශ්නේ අහලා දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙන අද තමයි මේක ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳිලා මේක ළමා නිවාසයේ තවහන දැනට ගිහින් ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඒ නිසා මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න ඔබතුමියට මේ සම්බන්ධව අහලා වැඩක් නැහැ. හරි එනේ හරි ඒ ප්‍රශ්නේ ඉවරයි යමතුමිය. මේ එන්සා මේ ප්‍රශ්නේ උත්තර දෙන්නකො මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේට. ඒක ඉවරයි. හරි එන්සා දැන් ළමා නිවාසය ගැන අහලා වැඩක් නැහැ. දැන් අද අපිට මේ ඇහෙන්න කාරණාවත් අපි මාධ්‍ය බලපුවාම එහෙම නැත්නම් විවිධ විවාද වලට ගියපුවාම ආණ්ඩු පැත්තේ മന്ത്രിවරු ඇමතිවරු නිතර කතා කරන කාලයක් තමයි මේ දුරස්ථ ක්‍රමවල ආරක්ෂණය වෙනුවෙන් අලුතෙන් ගේන්න යන පනත. නැත්නම් මේ දාලා තියෙන අධිකරණයට ගිහිලා තියෙන පනත ගැන. එතකොට ඒ පනතේ ඒ කට්ටිය කියන මේ മന്ത്രിවරු ඇමතිවරු කියන කතා ඇහුවාම මේ පනත සම්මත නොවන තාක්කල් මේ දුරස්ථ ක්‍රම නැත්නම් සමාජ මාධ්‍ය තුල ළමයින්ට කාන්තාවන්ට වෙන හිංසනය වළක්වා ගැනීමට ක්‍රමයක් නැහැ කියන එක තමයි ඒ අයගේ උත්තර වලින් අපිට. නිසා මම ඔබතුමියගෙන් අහන්නේ මේ පනත සම්මත වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. හැබැයි එතකොට එතුවක් කාලයක් ඔබතුමියලාගේ ක්‍රමයක් නැද්ද මේ දරුවන්ට කාන්තාවන්ට මේ දුරස්ථ ක්‍රම නැත්නම් මේ අපේ සමාජ මාධ්‍ය දාලා වලින් වෙන අක්‍රමිකතා දූෂණයන් වළක්වා ගැනීමට ක්‍රමයක් නැද්ද?
ප්‍රශ්න ගැන කතා කරාට ඉතාම කාලීන ප්‍රශ්නයක්. සමාජ මාධ්‍ය තුලින් දරුවන්ගේ මනස විනාශ වෙනවා. ඒ සඳහා අපි ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතු සමාජ මාධ්‍ය රැසක් තියෙනවා. ඒ සමාජ මාධ්‍ය තුලින් දරුවන්ට නොඑක් විදිය විෂමතා උගන්වනවා. දරුවෝ මේකට පුරුදු පුහුණු වෙන්න පටන් ගත්තේ කොවිඩ් කාලෙදී. දරුවන්ට ටෙලිෆෝන් ලබා දුන්න හැම දරුවෙකුටම දරුවෝ පාඩම් කරනවට වැඩිය කරේ වෙනත් මාධ්‍ය වලට ගිහිල්ලා ඒව තුලින් එක එක දේවල් ඉගෙන ගත්ත එක. අද ඒක මහ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මගරු මන්ත්‍රීතුමනි. ඒක දරුවන්ට විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් බැලුවාම කංශබගාව දීර්ඝ කරන්න කියලා අපි කට්ටිය ඉල්ලනවා. ගංජා ගහපු මිනිස්සු අද ආවහම කාන්තාව කොච්චර දුක් විඳිනවද කියලා ගමකට ගිහිල්ලා කාන්තාවන් දිහා බලලා අහන්න. දරුවෝ ඒකෙන් කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. සමාජ මාධ්‍ය වගේ දහ ගුණයකට වැඩි ප්‍රමාණයක් කසිප්පුවලිනුයි ගංජාවලිනුයි දරුවෝ සහ කාන්තාව දුක් විඳිනවා. ඒ වගේම මම බේගරු සභාවේ ඉල්ලා සිටිනවා ඒ පනත කරලා හරි අපිට මේ දරුවන් වෙනුවෙන් තියෙන මේ අසාධාරණ සමාජ ජාලා ටික නැති කරලා දාලා නතර කරලා. ලෝකේ ගොඩක් රටවල්වල ජපානෙත් තියෙනවා, ජපානෙත් සමහර ඒවා තහනම් කරනවා. ගොඩාක් රටවල්වල එහෙම තහනම් කරනවා. දරුවන් තෝරලා බේරලා නෙවෙයි මේවා නරඹන්නේ. දරුවන් හිතුවමනාපෙට දරුවන්ට අතට අහුණාම මේ ටෙලිෆෝන් ඒ දරුවෝ ඒව බලන්න පෙළඹෙනවා. ඒකෙන් දරුවන්ගේ ජීවිතවලට මහත් තර්ජන වෙලා. එක දරුවෙක් කීය පෙරේදා වස බීලා මැරුණා. ඒ දරුවා වස බොන්න පෙළඹුණේ ওই ප්‍රශ්නේ. එක දරුවෙක් එල්ලිලා මැරුණා. දරුවෝ පාසල් නොයන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඒක නිසා වහාම ඒක ඔබතුමා කියනා වගේම අපි නතර කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා, මම පිළිගන්නවා.
දැනට අපේ ඔය පනත සම්මත නොවන ඔබතුමියගේ අමාත්‍යංශයෙන් එහෙම කට්ටියට රැකවරණ දෙන්න ක්‍රමවේදයක් නැද්ද? අපේ රටේ නීතියක් නැද්ද කියන එක ඇහුවේ. ඒකට උත්තරයක් දුන්නේ නැහැ ඔබතුමිය.
මන්ත්‍රීතුමනි, දැනට තියෙන රාමුව ඇතුළත අපිට පළාත් සභාවලට තමයි වැඩි බලතලයක් ලැබිලා තියෙන්නේ. ළමා නිවාස, පරිවාස නිවාස, ඒ වගේ දේවල් පිළිබඳ කටයුතු. නමුත් අපි මධ්‍යම රජයක් හැටියට අපෙන් කළ යුතු පෙර පාසල් වලට, ඒ වගේම පරිවාස නිලධාරීන්ගේ කටයුතු වලටත් අපි මැදිහත් වෙනවා. ඔවුන්ට ආරක්ෂාවක් අවශ්‍ය සෑම අවස්ථාවක, සෑම ප්‍රාදේශීය සභාවකම ළමා ආරක්ෂක නිලධාරිනියක් නිලධාරියෙක් ඉන්නවා. ඔවුන්ගේ මාර්ගෙන් මේවා සඳහා උපරිම වශයෙන් කටයුතු කරනවා.
ඔබතුමියට වගකීමක් තියෙන මේ රටේ ළමයින් හා කාන්තාවන් ඉන්න ඔබතුමිය නිසා වගකීමක් ඇතුව ප්‍රශ්නයක් අහපුවම සහ ප්‍රශ්නෙට උත්තර නැතත් කමන්නේ. අපේ රටේ දරු සම්පතයි මේ කාන්තාවන්ට වෙන අක්‍රමිකතාව වෙනුවෙන් ඔබතුමිය ඔය අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක් කරන්න කියන ඉල්ලීම කරමින් මගේ දෙවනි අතුරු ප්‍රශ්නේ අපේ වසන්ත යාපා බණ්ඩාර ගරු මන්තුමාට ලබා දෙනවා.
ගරු කතානායකතුමනි, ඊශ්‍රායලයේ පලස්තීනයේ අතර ඔබතුමා දන්නවා විශාල වශයෙන් යුද්ධයක් ඇති වෙලා තිබෙන වෙලාවක් මේ වෙලාව. ඒතර ගාසා තීරයේ මේ යුද්ධමය තත්ත්වය නිසා ශ්‍රී ලාංකිකයන් අපි දන්නවා යම්කිසි ආකාරයකට මේ ප්‍රදේශයේ අපහසුතාවයකට සහ යම් අසීරුතාවයකට ලක් වෙලා තියෙන ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ ඇත්තම මේ ගාසා තීරයේ මේ සිද්ධ වෙන බෝම්බ සහ යුද්ධමය තත්ත්වය නිසා ලංකාවෙන් එරටට ගියපු කාන්තාවන්, ගෘහණියන්, එහෙම නැත්නම් විවිධ රැකියාවලට ගියපු අය කොයිතරම් ප්‍රමාණයක් අසීරුතාවයට ලක් වෙලා ඉන්නවද කියලා ඔබතුමීට වගකීමෙන් කියන්න පුළුවන්ද? පෞගිය දවසක අපි අහුවා මාධ්‍ය තුල ඊශ්‍රායලයේ ඒ ප්‍රදේශයට ලංකාවේ තානාපති කෙනෙක් ගිහිල්ලා මග නතර වුණත් කියලා. ලංකාවෙන් මේ ප්‍රදේශය තුල අසීරුතාවයට, යුද ගැටුම්වලින් පීඩාවට පත් වෙච්චි ඒ කාන්තාවන්ගේ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය ඔබතුමී නිශ්චිතව කියනවද? එය බේරා ගැනීමට යම් කිසි ආකාරයක මෙරට ගෙන්වා ගන්නව වෙනත් විකල්පයකට යන්න වැඩසටහනක් තියෙනවද?
සේවා නියුක්ති කාර්යාංශය කියලා එකක් මේ රටේ තියෙනවා. අපේ ජාත්‍යන්තරව ඔය වගේ ප්‍රශ්න ගැන කරන තානාපති සේවයක් තියෙනවා. ඒක නිසා ඒ අයක තමයි ඒ පිළිබඳ කටයුතු සොයා බලන්නේ. මේ අපේ අමාත්‍යාංශයට ඒ පිළිබඳ කිසිම බලයක් හෝ සොයා බැලීමක් කරන්නට අවස්ථාවක් නැති බා. ප්‍රමාණය මගෙන් අහන්න තු අහන්න විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ තියෙන කෙනාගෙන් මගෙන් අහන්නේ
මොහොමඩ් මුසාමි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ අහන්න ඉක්මනට
මං අහනවා කතානායකතුමනි
කෘෂි කර්මයේ
ඇමතිතුමා උත්තරේ සභාගත කරන්න මේ අතුරු ප්‍රශ්නේ වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා අහනවා
කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නයට අදාළ සියලුම පිළිතුරු සභාගත කරනවා එතුමාගේ ඉල්ලීම පරිදි
අතුරු ප්‍රශ්නේ අහන්න
අරු කතානායකතුමනි කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යතුමා උත්තර දෙන මේ ප්‍රශ්නයේදී කෘෂිකර්ම මාත්‍යංශයෙන් අහන්න ඕන ප්‍රශ්නක් ඔබතුමාත් මුලසුනේ ඉන්න වෙලාවේ මේ පවතින ගංවතුර තත්ත්වය නිසා මාතර දිස්ත්‍රික්කයේ තියෙන පීඩාවන් සම්බන්ධව හොඳටම දන්න පුද්ගලයා කතානායකතුමා ගලසලාප්‍රේම අමාත්‍යතුමා මෙතන ඉන්නවා මේ පහුගිය කාලේ ඇතිවෙච්ච වැස්සහිත කාලගුණ තත්ත්වයන් නිසා විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා නිම්නේ අර වාරි මාර්ග අමාත්‍යංශයත් ජනසම්පාදන අමාත්‍යංශයක් කරපු තකතිර ගොන් වැඩක් නිසා කුඹුරුවක්කර 12000ක් කන්න නමයක් පුරන් වුණා. ඒක සම්බන්ධ යම් තීන්දුවක් පහුගිය කාලේ ගත්ත වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යතුමා ළඟ ඉන්න නිසා ඒ ගත්ත තීන්දුව කඩිනමින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඒ ෆයිල් ටික ඉවත් කරන්න ඉතාමත් ඉදිගමන සිද්ධ වෙන්නේ. මගේ අතුරු ප්‍රශ්න වෙන්නේ ගරු රාජ්‍ය අමාත්‍යතුමනි දැන් මේ 2019 20 21 22 මේ කන්නෙත් එක කන්න නමයක් අකණ්ඩව මේක නිසා වෙන් කුඹුරුවක්කර 12000 ආසන්න ප්‍රමාණයක් එක කන්නකට පුරන් වෙලා තියෙනවා. ඒකේ 2019 දී කෘෂිකර්ම අමාත්‍යංශයේ බන්ධ ප්‍රමාණයක් දුන්නා. 2021 කන්න දෙකේදී මාස් කන්නේදී ඒ ෆයිල් ටික ඉදිකිරීම කටයුතු වලට බාධාවක් වෙන නිසා ඉදිකිරීම කටයුතු කඩිනමින් කරන්න ඕනේ කියන කාරණාව නිසා අර එකඟතාවය මත ගිවිසුම් මත ජල සම්පාදන අමාත්‍යංශෙන් බන්ධ ප්‍රමාණයක් දුන්නා. නමුත් කන්න පහකට ආසන්න ප්‍රමාණයක් මේ 2022 23 මේ කන්න ආස පහකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකන් කිසිදු වන්දි මුදලක් දීලා නැහැ. කුමරුවක්කර 12000කට ආසන්න ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයේ කඹරපිටිය, තිහකොඩ, මාලිම්බඩ, ඒ වගේම අකුරැස්ස අතුරුලිය, ඒ වගේම මාතර පාසලකම් කොට්ටාස ගණනාවක කුමරුවක්කර 12000ක්. අරු කතානායකතුමනි අද මේ මිනිසුන්ට කන්න හාල් ලැටයක් ගෙදර නැහැ. ඔබතුමා ඒක හොඳටම දන්න. ඔබතුමාගේ මේ පීඩාව දන්න කෙනෙක්. හාල් ලැටයක් ගෙදර නැහැ. දැන් මාසෙකට ආසන්න ප්‍රමාණයක් ගෙවල් කොටු වෙලා තියෙනවා මේ ගංවතුර තත්ත්වය නිසා. ඒක නිසා වහ වහාම ඒ කුෂිකර මාත්‍යංශයෙන් ලබා දෙන වන්දි ටික එහෙම නැත්නම් ජල සම්පාදන අමාත්‍යාංශය එකඟ වෙච්ච වන්දි ටික ලබා දෙන්න කටයුතු කරනවාද ලබා දෙන්න කටයුතු කරනවා නම් දවස් කීයක් ඇතුළත ඒක ලබා දෙනවද කියන කාරණාව මම දැනගන්න කැමතියි.
කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා අදහස් ඉදිරිපත් කරපු කාරණාවත් එක්ක අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කරලා ඒ වන්දි ලබා දෙන්න අවශ්‍ය ක්‍රමවේදය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඊට අමතරව එතුමාගේ මාර්ගෝපදේශකත්වයත් එක්ක වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමාගේ මාර්ගෝපදේශකත්වයත් එක්ක වාරි මාර්ග දෙපාර්තමේන්තුවයි කෘෂිකර්ම අමාත්‍යාංශය එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳුමක් දෙන්න සුදුසුයි කියලා මම යෝජනා කරනවා. ඒක ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා.
ගරු අමාත්‍යා බොහොම ස්තුතියි. ඔබ අපේ වෝටර් බෝඩ් එකටයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවට කිව්වා නම් මේ ප්‍රශ්නේ ගත්තු තීරණ ක්‍රියාත්මක කරන්න කියලා. ඒත් ඇති දැනට තුෂාර් ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා ඒක තමයි ඇහුවේ. දෙවෙනි අතුරු ප්‍රශ්නයක් අහන්න දෙන්න.
ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා. දෙවෙනි අතුරු ප්‍රශ්නය අපනයන ආනයන පාලන පනත යටතේ මුදල් අමාත්‍යතුමන් විසින් 2023-1 භාණ්ඩ 1218ක් ආනයනයේ අත්හිටවනු ලැබුවා. දැන් මේ වන විට ගරු අමාත්‍යතුමනි ඒ ආනයන අත්හිටවනු ලද භාණ්ඩ අතුරින් 984ක් ආනයන අත්හිටවීම නැත්නම් තහනම ඉවත් කරලා තිබෙනවා. මේ 2023-1 වෙනිදා ආනයන තහනම් කරපු භාණ්ඩ ලේඛනයේ යටතේ අපේ රටේ වැවෙන එළවලු පළතුරු විශාල වශයෙන් තිබ්බා. ඒක අපේ රටේ කෘෂි නිෂ්පාදනය වැඩි දියුණු වෙන විශාල හේතුවක් වුණා මේ ආනයන තහනම. නමුත් දැන් ඉවත් කරලා තිබෙනවා. ඒ ඉවත් කරලා තියෙන තහනම යට ඉවත් කරලා තියෙන භාණ්ඩ අතර ඔබතුමා පුදුම වෙයි මඤ්ඤොක්කක් තියෙනවා. දැන් මඤ්ඤොක්ක ගෙන්නන්නත් පුළුවන්. බතල ගෙන්නන්නත් පුළුවන්. තක්කලි ගෙන්නන්නත් පුළුවන්. ලූණු ගෙන්නන්නත් පුළුවන්. පුහුල් ගෙන්නන්නත් පුළුවන්. ලබු ගෙන්නන්නත් පුළුවන්. කොමඩු ගෙන්නන්නත් පුළුවන්. අන්නාසි, පේර, අඹ, මෑ, බෝංචි, බීට්, ලීක්ස් ඒ වගේම කැරට් ගෙන්නන්න පුළුවන්. දැන් මේ විදිහට අපේ රටේ වැවෙන සියලු භාණ්ඩ කෘෂි නිෂ්පාදන මේ ආනයන තහනම ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි වරාය සහ ගුවන් තොටුපළ ගාස්තුව බහණ්ඩ 8155කට ගැව්වා. දැන් ඒකෙන් බහණ්ඩ 1631ක් ඒ වරාය සහ ගුවන් තොටුපළ ගාස්තුලනුත් ඉවත් කරලා තිනවා. මේව අතරත් මඤ්ඤොක්කා බතල පිපිඤ්ඤා මෑ බෝංචි කැරට් බීට් ලීක්ස් ලූණු මේ ඔක්කොම තියෙනවා. එතකොට දැන් මේ විදියට අපේ රටේ වවන්න පුළුවන් මඤ්ඤොක්කා ටිකක් ගෙන්නනවා නම් බතල ටිකක් ගෙන්නනවා පුහුල් ටිකක් ගෙන්නනවා ලබු ටිකක් ගෙන්නනවා නම් කොහොමද මේ රටේ කෘෂි නිෂ්පාදනය වැඩි වෙන්නේ? කොහොමද ගොවි ජනතාව ආරක්ෂා වෙන්නේ? කරුණා කරලා මේ බහණ්ඩ තහනම දිගට පවත්වගෙන යන්න තමුන්නාන්සලා දැන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ගැන මායිලින් කතා කරනවා. ඒ කතා කරන අතරතුර මේ රට මඤ්ඤොක්කාලෙත් ගේනවා, බතලලෙත් ගේනවා, ලබු ගෙඩියක් ගේනවා, පුහුල් ගෙඩියක් ගේනවා, කැරට්ලෙත් ගේනවා, එතකොට අඹ ගෙඩියක් ගේනවා, පේර ගෙඩියක් ගේනවා. මේකට ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියලා මම දැනගන්න කැමතියි.
ඉක්මන් කරන්න. කතානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශීය නිෂ්පාදන වෙනුවෙන් පෙනී හිටිනවා. සංචාරක කර්මාන්තය සම්බන්ධ විවිධ ආයතන තියෙනවා. උසස් මට්ටමේ හෝටල් ස්ථාන, ඒවට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඒ සංචාරකයන්ට උචිත විදිහට සැපයීමේ වගකීමත් ඒ අමාත්‍යාංශයට පැවරෙනවා. නිසා මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය එකතු වෙලා ගරු ජයන්ත සමරවීර ඇමතිතුමාගේ වැදගත් යෝජනාව අවධානය යොමු කරන්න අපි කැමැති.
බොහොම ස්තුතියි. ඔව්, මුදල් ඇමතිතුමා.
කෙටි පැහැදිලි කිරීමක් අපිට මේ ගරු කතානායකතුමනි, අපි අපනයනය ගැන විශේෂ බලාපොරොත්තු තියෙන රටක්. එනිසා අපිට ආනයන තහනම් දිගටම ගෙනියන්න බෑ. ඒක තමයි ලෝකෙට් එක ගණන් කිරීම ඇති වෙන තත්ත්වේ. හැබැයි මේවා නිදහස් කරාට ගරු කතානායකතුමනි, මේවට විශේෂයෙන් බලපාන නිරෝධායන පනත් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශ. මේ පනත් උල්ලංඝනය කරමින් මේ කිසි කෙනෙකුට ගේන්න බෑ මේවා. ඒ වගේම සමහර බද්දු ඉවත් කරාට මේ සඳහා අපි 300කට බද්දක් පනවල තියෙනවා. ඒ නිසා මේවට දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම ආරක්ෂිත විධිවිධාන මේවා නිදහස් කරන අතරේ අපි යොදලා තියෙනවා ගරු කතානායකතුමනි.
ඉක්මන් කරන්න මන්ත්‍රීතුමා. දැන්
දේශම කිරි නිෂ්පාදනය වැඩි කිරීමේදී බරපතල කිරිගොවියන් මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක් තමයි සෙක්ස් සීමන්, නැත්තම් නිර්ණය කරන ලද ගව ශුක්‍රාණු ගවයන්ට මේ ගොවීන්ට නොලැබෙන එක. දැන් ලැබෙන්නේ නිර්ණය කරන නොකරන ලදේව. එවෑන් වස්සු පැටවුන් බිහිවීමේ, පිරිමි සතුන් බිහිවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තිබෙනවා. මේ තත්ත්වය අපේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට බලවස්සේ බදපාලා තියෙනවා. එහෙනම් මේ සෙක්ස් සීමන් නිර්ණය කරන ලද ගව ශුක්‍රාණු ගොවියන් අතර ප්‍රචලිත කිරීම සඳහා ඔබතුමාට වැඩපිළිවෙලක් යොදන්න බැරිද?
තුමනි, දැනට ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාගේ යෝජනාව ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් සෙක්ස් සීමන් මිල අධිකයි, එක් සිංචනයක් වෙනුවෙන් රුපියල් 6000කට වැඩි ප්‍රමාණයක් වේදම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාරණා දෙකම එක පැත්තකින් සාමාන්‍ය සුක්‍රාණු භාවිතා කරලා ඒ කටයුත්ත කරනවට අමතරව මියදමක් දරන්න පුළුවන් ස්ථානවලට, ගොවියන් සහ ආයතනවලට සෙක්ස් සීමන් භාවිතා කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඕන ඒ මුදල පාවිච්චි
කරනවා. බොහොම ස්තුතිමන්තුමා. ප්‍රශ්න වලට එළඹිච්ච කාලය අවසන්. දරසලහතර මන්තුම මොකද කියන්නේ?
නැගතුමනි, ඔබතුමා මීට පෙරින් අතුරු ප්‍රශ්නේදී මේ පිළිබඳ සඳහනක් කරා. නමුත් මේ පාර්ලිමේන්තුව අපටත් මේ වෙලාව ඉතාම බරපතල වර්ෂාවකට සූදානම් වෙන වෙලාවක්. කාලගුණ තත්ත්වයේ දිගටම කියනවා තව දවස් දෙක තුනක් බරපතල වැසි ඇති වෙනවායි කියලා. ඔබතුමා දන්නවා ඔබතුමාගේ දිස්ත්‍රික්කය ගරු කාංචන විජේසේකර ඇමතුමත් ඉන්නවා. දැන් හරියටම ගරු කතානායකතුමනි මාසයක්, ගරු ඇමතුමනි මාසයක් යට වෙලා ගම්බිම්. අපේ ඉතිහාසය, ඔබතුමාගේ ඉතිහාසයේත් මේ වඩා බරපතල ගම් වතුර ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ආකාරයෙන් ගඟ යහත්තාවේ කිලෝමීටර් 20ක් උඩින් මේ ආකාරයේ බරපතල ගම් වතුර තත්යකට ඇවිල්ලා තිබෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඔබතුමා දන්නවා. ඉතින් මම අද ඇත්ත වශයෙන්ම යම් අයපත් සෞඛ්‍ය තත්ත්වෙන් ඉඳලා ආවේ මේ ගැන කතා කරන්නමයි පාර්ලිමේන්තුවට. ඉතින් ගරු කතානායකතුමනි, ගරු කංචන විජේසේකර ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් ජීවන් දොණ්ඩමන් ඇමතුමා ඇතුළු වාරිමාර්ග අමාත්‍යාංශයත් මම හිතන්නේ ඇමතුරු සශෙන්ද ඇමතුමාත් සහභාගී වෙලා තිබුණා. සහභාගී වෙලා මේ පිළිබඳ තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව අරගෙන දැන් සතියකට ආසන්නයි. දැන් ගඟේ මොයකටට කිලෝමීටර් 5ක් ඉහළින් මේ තියෙන ලවණ බාධකය නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආකාරයෙන් පොකුණක් විදියට කිලෝමීටර් 20ක වගේ ප්‍රදේශයක් පවතුනායි කියලා කියන එක තමයි ජනප්‍රිය මතය. එසේ ඉතාම හොඳ තීන්දුවකට එළබිලා තියෙනවා. දැන් ඊයේ මම දැන් මේ මොහොතේ චෙක් කරාම ඒ ඇස්තමේන්තුව පිළිබඳ ගරු ඇමතුමනි හමුදාවට මේක කරන්න කියලා තමයි කංචනමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ක්ෂණිකව කරන්න ඕන නිසා තීන්දුව අරගෙන තිබුණේ. ඇස්තමේන්තුවක් හදලා තියෙනවා. හමුදාවේ ඇස්තමේන්තුව 170යි. ජල සම්පත් මණ්ඩලයේ ඇස්තමේන්තුව රුපියල් 100කට ආසන්න වෙලා තියෙනවා. ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගන්න බැරුව මේක තාම ඒ තත්ත්වෙ තියෙන්නේ. හැබැයි ගරු ඇමතුමනි, අද දවසෙත් හෙට දවසෙත් නැවත වර්ෂාවක් පතිත වුණොත් එතන මතුවෙන වයින්වයි කියලා කියන එක තමයි කාලගුණ දෙපාර්තමේන්තුවේ මතය. මතුනොත් අපි සිළු දෙනාටම බරපතල, අපි සිළු දෙනාගේම දේශපාලන සෞඛ්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුවේ. ගොවිනින් ඉතාම අපහසුවේ, ඉතාම වේදනාවේ. ඔබතුමා දන්නවා ඊයේ මුළු රූපහානි සියල්ල දැක්කා. පහේ ශිෂ්‍යතර දරුවෝ ගෙනියන්නේ බෆල්ස් වල. අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගරු කතානායකතුමනි, එසා හෙට වාරිමාර්ග අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව තියෙනවා. ඔබතුමත් මැදිහත් වෙලා, මම ඔබතුමත් සහභාගී වෙලා ජල සම්පත් මණ්ඩලෙත් මෙතනට ගෙනලා මේක හදිසි ආපදා තත්ත්වයක්. ටෙන්ඩර් කැඳව කැඳව ඉන්න හමුදාව විසින් ඉදිරිපත් කරපු ඇස්තමේන්තුවක් තියෙනව නම් ඇයි ටෙන්ඩර් කැඳවන්න බලාගෙන ඉන්නේ? ඇයි කාලය නාස්ති කරන්නේ? එනිසා ගොවින්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා කියලා කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් කරනවා. ඔබතුමත් මාතර ජනතාවගේ ඡන්දයෙන් තිරිපත් වෙච්ච ජනතා නියෝජිතෙක් විදියට මේ ගැටලුව විසඳන්න නායකත්වය දීලා ඉදිරි පැය 24 ඇතුළතදී මේකට තීරණාත්මක අවසන් විසඳුමට එළඹෙන්නේ කියලා කියන ඉල්ලීම මම මේ ප්‍රදේශයේ ගොවින් වෙනුවෙන් ඉතාම බැගෑපත්ත මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.
අවසාන තීරණයට එළඹුණා ගරු මන්ත්‍රීතුමා, නමුත් තීරණය ක්‍රියාත්මක නොකරන එකයි දැන් තියෙන ප්‍රශ්නේ. අද දිනේ ප්‍රශ්නවලට වාචික ප්‍රශ්නවල නියමිත කාල සීමාව අවසානයි. ඉදිරි ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ.